प्रदीप जन्मभूमि।
जन्मभूमि एक सत श्रीलंका संघ में अनुग्रह
लंकादीप विजय भूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई।
नवसीलंते ओकलन नवर सीट सतीय सेम वदा दावकम रात्रि अटे पहलवट प्लेनेट एफएम 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවරට මුසු කෙරෙන ජන්ම භූමි සතියේ සාර සංග්‍රහයයි මේ.
ඔබට කියන්න පුළුවන්ද මනුෂ්‍යයෙකුගේ උපතේ සිට මරණ මොහොත දක්වාම නොකඩවා කරගෙන යන ක්‍රියාවක් ගැන උදව්වක් කරන්නද? මේ ක්‍රියාව කරන්නේ අනිච්ඡානුගතව, ඒ කියන්නේ හිතන්නේවත් නැතුව. ඔබට අවශ්‍ය වුණත් ටික වෙලාවකටවත් මේ ක්‍රියාව නවත්වන්න ඔබට බෑ. මොකක්ද ඔබේ පිළිතුර? ඔබ හිතන්නේ ඇත්තේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන නේද? නමුත් ආශ්වාස ප්‍රශ්වාසය ටිකකට හෝ නවත්වන්න පුළුවන්. එහෙනම් නවත්වන්න බැරි දේ මොකක්ද? ඒ තමයි සන්නිවේදනය, නැත්නම් සංදේශනය, කොමියුනිකේෂන්. කොහොමද එහෙම වෙන්නේ? හොඳයි, උපතේදී කරන සන්නිවේදනය මොකක්ද? දරුවෙක් මෙලවට බිහි වෙනකොටම හුස්ම ගැනීම පටන් ගන්නවත් එක්කම ඒ දරුවා කරන අනික් දේ මොකක්ද? හැඳීම. ඒ හැඳීමෙන් ලදරුවා මොකක්ද කරන සන්නිවේදනය? ඒ ලදරුවා ලෝට කියාපානවා, ඔන්න මම බිහි වුණා, මගේ හුස්ම වැටීම හොඳයි. එපමණක් නොවේ, ඒ දරුවා හඬන විලාසය අනුව වෛද්‍යවරයාට හෝ වින්නබු මාතාවට තීරණය කරන්න පුළුවන් දරුවා සෞඛ්‍ය සම්පන්නද නැද්ද කියලා. හොඳයි, දරුවා අඬන්නේ නැතුව හිටියොත්, නැත්නම් ඉත අපහසුවෙන් අඬන්න හැදුවොත්, එවිටත් වෛද්‍යවරයා දන්නවා කිසියම් ආපදාවක් කියලා. ඉතින් ඒ දරුවම නොවේද තමන්ට හැකි භාෂාවෙන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍යවරයාට වාර්තා කළේ? සන්නිවේදනය කියන්නේ මූලික වශයෙන් ඔන්න ඔය පණිවුඩ හුමාරුවටයි. මම කිව්වා කෙනෙකුගේ මරණ මොහොතෙත් එයා සන්නිවේදනයේ යෙදෙනවයි කියලා. ඒ කොහොමද? අවසන් මොහොතේ කෙඳිරි ගෑමකින් තමන් මේ ලෝකේ අත්හැර යන බව ඒ තැනැත්ත ලොවට කියාපානවා. කෙඳිරියක්වත් නැත්නම් එතකොට ළඟ ඉන්න අයට තීරණය කරන්න පුළුවන් ඒ පුද්ගලයා ඉන්න තත්ත්වය. සමහර විට සී නැතුව, සමහර විට මුහුණේ ප්‍රකාශනයෙන්, මුහුණේ හැඟීම් වලින්, ඉරියව් වලින් ළඟ ඉන්න අයට තේරුම් ගන්න පුළුවන් දැන් මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. සන්නිවේදනය කියන්නේ උපතේ සිට මරණය දක්වාම නොකඩවා කරගෙන යන ක්‍රියාවක් කියලා මම කිව්වේ ඒකයි. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද? උපතේදී හෝ මරණ මොහොතේදී හෝ ඒ ලදරුවා, එහෙම නැත්නම් මිය යන පුද්ගලයා සන්නිවේදනය සඳහා වචන භාවිතා කළේ නැහැ. ඔවුන් භාවිතා කළේ ඉරියව්, හැඳීමක්, නැත්නම් කෙඳිරියක්. වචන භාවිතා නොකර සන්නිවේදනය කරනවට කියන්නේ දේහ භාෂාව හෙවත් බොඩි ලැංග්වේජ්. ඉතින් කෙනෙකුගේ උපතත් මරණයත් අතර මුළු ජීවිත කාලය තුළම ඔහු හෝ ඇය වචන භාවිතයෙන් හෝ බොඩි ලැංග්වේජ් මගින් සන්නිවේදනයේ නියැලෙන බව ඔබට පැහැදිලි වනු ඇති. පර්යේෂණ වලින් හෙළි වී තිබෙනවා කෙනෙකු ජීවිත කාලය තුළම කරන සන්නිවේදනයෙන් 70%ක්ම බොඩි ලැංග්වේජ් බව. ඉතිරි 30%නුත් වචනයෙන් සන්නිවේදනය කරන්නේ 7%ක් බවත්, ඉතිරි 23% ස්වරය, රිද්මය, හඬ අඩු වැඩි කිරීම, ස්වර මානය ආදී වූ අංගයන්ගෙන් හැඟවෙන බවත් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. ඇල්බර්ට් මෙහරාබියන් සහ ෆෙරි වැනි පර්යේෂකයන් දක්වන්නේ සන්නිවේදනයෙන් 55%ක් බොඩි ලැංග්වේජ් බවත්, 38%ක් ස්වරය, උච්චාරණය, අවධාරණය ආදී බවත්, ඉතිරි 7% පමණක් වචන භාවිතයේ බවත්. වචනයෙන් කියන දෙයින් බොරු කරන්න පුළුවන්. හැබැයි බොඩි ලැංග්වේජ් එකෙන් බොරු කරන්න බෑ. ඕන වුණත් නවත්වන්නත් බෑ. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේත් ඒකයි.
Thank you.
නොකී දේ දෙනතේ කියවෙනවා වසන් කරන සිත මුහුණේ ලියවෙනවා නංගිගේ පාමුල තිරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවා වුනේ දරුව බලලා කඩපත වේසන්නේ කුංචි දේ පොඩි මදුමල් පිපිලාදෝ හදරුව බලලා කඩපත වේසන්නේ කුංචි දේ පොඩි මදුමල් පිපිලාදෝ කදරබුදුන් මුව උදානයක් වූ නංගිගේ හිත ළඟ කවුරුද මුවා උනේ පිස්තෝල නොකී දේ දෙනතේ කියවෙනවා වසන් කරන සිත මූනේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවා උනේ බාල බොලඳේ ඉස්සර හුර තල්ලෝ කවට සිනා කෙලි සංගවා තැබුවාදෝ බාල බොලඳේ ඉස්සර හුර තල්ලෝ කවට සිනා කෙලි සංගවා තැබුවාදෝ වසන්තයට පෙර කැකුලට ලංවේ නංගිගේ හිත ළඟ කවුරුද මුවා උනේ පිස්තෝල නොකී දේ දෙනතේ කියවෙනවා වසන් කරන සිත මූනේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවා උනේ
වචනෙන් ලියන භාෂාවටත් කතා කරන භාෂාවටත් ව්‍යාකරණයක් තියෙනවා. භාෂාවකට මොකටද ව්‍යාකරණයක් තියෙන්නේ? එක එක්කෙනා භාෂාව වැරදි විදිහට තේරුම් ගැනීම වළක්වන්නයි. හැබැයි බොඩි ලැන්ග්වේජ් එකට ව්‍යාකරණයක් නැහැ. ඒ නිසා එක එක පුද්ගලයා තම තමන්ගේ දැනුම වැටහීමේ ප්‍රමාණය තමන් ඉන්න සමාජ රටාව ආදී විවිධ සාධක අනුව එක එක විදිහට තේරුම් ගන්නවා ඒ ඉරියව්. දිව දික් කිරීම ඔබ කොහොමද තේරුම් ගන්නේ? මාවරිවරුන් දිවදික් කරන්නේ සතුරාට තමන්ගේ ශක්තිය පෙන්වීමට. තව කෙනෙක් ලෙංගතුකම පෙන්වීමට දිවදික් කරනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් පිළිකුල පෙන්වීමට නැත්නම් කෝපය පෙන්වීමට ඒ ඉරියව්වම භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඒකට කොමාවක් දාන්න පුළුවන්ද? ව්‍යාකරණයක් දෙන්න පුළුවන්ද? බෑ. ඒ නිසා බුඩි ලැන්ග්වේජ් එකට ව්‍යාකරණයක් නැහැ. තම තමන්ගේ අත්දැකීම් අනුව එක එක විදිහට ඒක තේරුම් ගන්න පුළුවන්.
සමාස තද්දිත ප්‍රත්‍ය විශේෂණ සංදි විසන්ධි විභක්ති ක්‍රියාපද
විද්‍යා කඳු ඇති භූමි විෂමතා දාසින් මහතින් එමුණු විජයබා
සමාස තද්දිත ප්‍රත්‍ය විශේෂණ සංදි විසන්ධි විභක්ති ක්‍රියාපද
විද්‍යා කඳු ඇති භූමි විෂමතා දාසින්
සමා මාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ද්‍යා කඳු වැටි භූමි විෂමතා දාසෙන් මහසෙන් හෙමුණු විජය බා
තත්ත්‍ිත ප්‍රත්‍ය විශේෂණ සංදි විසංදි විභක්ති ක්‍රියාපද
වින්ද්‍යා කඳු වැටි භූමි විෂමතා දාසෙන් මහසෙන් දෙමුණු විජයබා
සමාස
සංදේශනය ගැන කියද්දී හරි අපූර්ව දේවල් අපට හමු වෙනවා. ඔබ අහලා තියෙනවද කාන්තාවගේ 64 මායම් ගැන? කවුද එහෙම 64 මායමක් ගැන කිව්වේ? ඒ අන් කිසිවෙකු නොව අවුරුදු 2000කට පෙර ඉන්දියාවේ ජීවත් වූ වාත්සයායන මහා ඍෂිවරයා. ඔහුගේ ලෝක ප්‍රසිද්ධ කාම සූත්‍ර ග්‍රන්ථයේ සඳහන් කර දෙයක්. නිකමට බලන්න මේ මායම් මොනවද කියලා. ඇස් චලනය කිරීම, ඇස් කොණින් බැලීම, අඩවන් ඇසින් බැලීම, ඉවත බලා ගැනීම, දිව නැටවීම, උරහිස නැටවීම, ඔය විදිහට විස්තර කර තිබෙන මායම් 64ම අන් කිසිවක් නොව ඉරියව්. නැත්නම් බොඩි ලැංග්වේජ්. එක වචනයක්වත් නොකියා කරන දේවල්. හැබැයි වාත්සයායන මහා ඍෂිවරයා මේවා කිව්වේ ඒ ඉරියව් උපහාසයට ලක් කරන්නවත්, එහෙම නැත්නම් පිරිමින් රැවටීමට යොදා ගන්න ආම්පන්න හැටියටවත් නෙමෙයි. ඔහු ඒවා ඉදිරිපත් කළේ ඉතා යහපත් චේතනාවෙන්, ගෘහ ජීවිතය සාර්ථක කරගන්න දෙන උපදෙස් හැටියටයි. කොටින්ම වාත්සයායන ඍෂිවරයා මේ මායම් 64 පිරිමින් දැන සිටිය යුතුයි කියලා නිර්දේශ කරනවා. ඔහු මේවට මායම් කියන වචනය පාවිච්චි කරන්නේ නැහැ. ඔහු කියන්නේ කලාවන් කියලයි. අනික ඇයි මේ මායම් නැත්නම් ඉරියව් කාන්තාවන්ට පමණක් බාර දෙන්නේ? පිරිමිත් ඕනතරම් ওই මායම් පාවිච්චි කරනවා.
narilata poste etre narilata poste yalavadavana yogi madavana narilata poste narilata poste etre narilata ඇයිද කලේ ආලේ ගලා උබ පුපුරා දියත් මදි ඇද කලේ ආලේ නාරිලතා
කාන්තාව ගැන බොහොම දැඩි නිර්දේ පහරක් එල්ල කරනවා නේද මේ ගීතයෙන්. වාත්ස්‍යායන අද ජීවත්ව සිටියා නම් මේ ගීතයට විරුද්ධව ගී 10ක් 12ක්වත් රචනා කරන්න ඉඩ තිබුණා.
ඕනෑම භාෂාවක ඕනෑම වචනයක් ගත්තොත් ඒ වචනයට ආවේනික පොතේ තේරුමට වඩා වෙනත් තේරුමක් උච්චාරණයෙන්, රිද්මයෙන්, හඬ අඩුවැඩි කිරීමෙන් දිය හැකියි නේද? අප කලිනුත් සඳහන් කළා වගේ සන්නිවේදනයෙන් 123ක් ඔන්න කියපු අංගවලින් තමයි සිද්ධ වෙන්නේ. මේ කතාව කොච්චර දුරට ඇත්තද කියලා බලන්න. මං තරහම තරහයි කියලා කිව්වට රිද්මයෙන් මොකද්ද කියවෙන්නේ? මං තරහ නැහැ කියන එක. දැන් බලන්න, පිනට යමක් කිව්වහම එකෙන් අදහස් වෙන්නේ උඹට පිනට දෙන්නේ මොකටද කියන එක. පිනට යමක් කිව්වහම තියෙන්නේ පිනට යමක් ඉල්ලනවා. එකම වචන අදහස දෙනවා රිද්මය නිසා වෙනස් අදහසක් දෙනවා. අම්මපා එයා මාව දාලා ගියා කිව්වහම අදහස් වෙන්නේ එයා මාව දාලා ගියා කියලා දීරීමක්. අම්මපා එයා මාව දාලා ගියා, ඒ කියන්නේ එයා මාව දාලා ගියා කියලා විශ්වාස කරන්නවත් බෑ. පුදුමේ පළ කිරීමක්. අපේ නවසීලන්තවාසී හිතමිතුරන් කවුරුත් වගේ IELTS පරීක්ෂණයට පෙනී සිටින්න ඇතිනේ. මේ පරීක්ෂණයේ කොටස් හතරක් තියෙනවනේ. ලිවීම, කියවීම, කතාව සහ සවන් දීම. සම්නිවේදනය සඳහා කෙනෙකු කොයිතරම් දුරට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වයක් ලබාගෙන තිබෙනවද කියලා මේ අංශ හතරෙන් මනින්න පුළුවන්. හැබැයි මේ පරීක්ෂණයෙන් මැනිය නොහැකි දෙයක් තිබෙනවා. ඒ තමයි මේ අංශ හතරෙන් දැක්වූ සමත්කම් ඒ භාෂාව භාවිතා කිරීමේදී, ඒ කියන්නේ සම්නිවේදනයේදී කොතරම් දුරට දක්වනවාද කියන කරුණ. ඒ කියන්නේ ශාස්ත්‍රීය හැකියාවන් ඉහළින්ම තිබුණත් ප්‍රායෝගික ජීවිතයේදී ඒ හැකියාවන් ප්‍රයෝජනයට ගන්න ඒ තැනැත්තා දන්නවද කියන කරුණ. IELTS පරීක්ෂණයෙන් මේ කරුණ කිසිම දාක එළි වෙන්නේ නැහැ. උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, කෙනෙක් ලිස්නින් නැත්නම් සවන් දීම අංශයෙන් ඉහළම සමත්කම් දැක්වූ අයයි සිතමු. නමුත් ඔහු සැබෑ ජීවිතයේදී අනුන් කියන කිසිම දෙයකට කන් නොදෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබ අවඥාවෙන් සඳහන් කළ අවස්ථා නැද්ද? අපෝ ඒ මිනිහට අහුනොත් ඔහෙ කියවගෙන යනවා. ආයේ අපි කියන දෙයක් අහන්න වෙලාවක් මිනිහට නැහැ කියලා. කියවීම, ලිවීම, කතාව ගැනත් ඔය තත්වෙම තමයි. හැබැයි ඔය අංශ හතරම හරියටම සම්නිවේදනයේ භාවිතා කරන්න කෙනෙකුට හැකි නම් ඔහු ලෝකේ ජය ගන්නවා. එහෙම ලෝකේ ජයගත් විශිෂ්ටයන්ගේ උදාහරණ ඕන තරම් තියෙනවා. තමන්ගේ හමුදාවන් ලෝකයට එරෙහිව සටන් වදින්ට පොළඹවපු හිට්ලර් කතා කරන ආකාරය බලන්න.
Wann werden wir wieder emporsteigen? Genau wie die Väter einst aus Deutschland nicht geschenkt erhielten, sondern selbst sich schaffen mussten. Das Volk, die uns vier Jahre. Und ich schwöre dir, so wie wir und so wie ich in dieses Amt eintrat, so will ich dann gehen. Ich tat es nicht um Gehalt und nicht um Lohn. Ich tat es um deiner Selbstwillen.
Obert German Basse. වැටහෙන්නේ නැතුව ඇති සමහර විට. නමුත් මේ කතාවේ හිට්ලර්ගේ උද්වේගකාරී බව ඔබට පසක් වුණ නිසැකයි. හිට්ලර් කතා කරනකොට සමහර වෙලාවට ඔහුගේ උපැස්සිවල අතේ තබා ගන්නවා. උද්වේගකාරී කතාවක් අවසානයේ ඔහුත් දන්නේම නැතුව මේ උපැස්සිවල අතේම පොඩි පට්ටම් වෙලා. ඒ තරම් ඔහු ආවේගශීලී. ඔහුගේ කතාවට ජර්මන් ජනතාව වශී වුණා. ඒ නිසා පරාජය හමුවේ පවා ජර්මන් ජනතාව ලෝකයට එරෙහිව මෙහෙවන්නට හිට්ලර් බොහෝ දුරට සමත් වුණා. ඔබ අසා ඇති මහා බලසම්පන්න රෝම අධිරාජයෙකු ජුලියස් සීසර් ඔහුගේ ඇමතිවරුන් කීප දෙනෙකු විසින් කුමන්ත්‍රණයක් සිදුකට මරා දැමූ ආකාරය ගැන. බ්‍රූටස් නම් වූ ඇමතිවරයා තමයි ඒ කුමන්ත්‍රණයට මුල් වී සීසර්ට පිහියෙන් එන මරා දමන්න මුල් වුණේ. සීසර්ට පක්ෂව සිටියේ මාකස් ඇන්ටෝනියස් හෙවත් මාක් ඇන්ටනි පමණයි. මුළු රෝමයම හිටියේ සීසර් මරා දැමීම හරි කියන මතේ. මාක් ඇන්ටනි බ්‍රූටස්ගෙන් අවසර ඉල්ලා ගත්තා සීසර්ගේ අවසන් කටයුතු කරන්න. ඔහු රෝම ජනතාව ඉදිරිපිට සීසර්ගේ ලේවැකුණු මලසිරුර තබාගෙන කතාවක් කළා. පසුව ලෝක ප්‍රසිද්ධියට පත් ඒ කතාවෙන් මාක් ඇන්ටනි සීසර් මැරීම හරි කියපු සියලුම රෝම ජනතාව සම්පූර්ණයෙන්ම සීසර්ට පක්ෂපාතී බවට පත් කළා. ඒ විතරක් නෙවෙයි, බ්‍රූටස් ඇතුළු කුමන්ත්‍රණකාරී ඇමතිවරුන් රෝමෙන් එලවා දමා මාකස් ඇන්ටෝනියස් රෝමේ අධිරාජයා බවට පත්වෙන්නත් ඒ කතාව හේතුකාරක වුණා. මහාකවි විලියම් ෂේක්ස්පියර් ඔහුගේ ජුලියස් සීසර් නාට්‍යයේ ඉතාම ප්‍රබලව සහ අලංකාරවත් ඒ අවස්ථාව වේදිකාවට ගේනවා. ඒ වගේමයි ජුලියස් සීසර් චිත්‍රපටයත්. ඔස්කාර් සම්මාන දෙකක් ඇතුළු සම්මාන 28ක් දිනු ලෝක ප්‍රසිද්ධ නළු මාලන් බ්‍රැන්ඩෝ මාකස් ඇන්ටෝනියස් ලෙස රඟපාමින් කළ කතාවෙහි මේ කොටස බලන්න.
I come to bury Caesar, not to praise him. The evil that men do lives after them. The good is often turned with their bones. So let it be with Caesar. The noble Brutus hath told you Caesar was ambitious. If it was so, it was a grievous fault. And grievously hath Caesar answered it. Here on the leave of Brutus and the rest, for Brutus is an honorable man. So are they all honorable men. Come I to speak in Caesar's funeral. He was my friend, faithful and just to me. But Brutus says he was ambitious. And Brutus is an honorable man. He hath brought many captives home to Rome whose ransoms did the general coffers fill. Did this in Caesar seem ambitious? When did the poor have cried, Caesar hath wept? Ambition should be made of sterner stuff. Yet Brutus says he was ambitious. And Brutus is an honorable man. You all did see that on the Lupercal I thrice presented him a kingly crown, which he did thrice refuse. Was this ambition? Yet Brutus says he was ambitious, and sure he is an honorable man. I speak not to disprove what Brutus spoke, but here I am to speak what I do know. You all did love him once, not without cause. What cause withholds you then to mourn for him? Oh, judgment, thou art led to brutish beasts, and men have lost their reason. Bear with me, my heart is in the coffin there with Caesar, and I must pause till it come back to me.
අපේ දේශපාලනඥයොත් වේදිකා දෙවනත් කරමින් ඡන්දදායකින් ඇද බැඳ ගන්න වෙරදරමින් බෙරිහන් දෙන හැටි ඔබ දැකලා ඇති නේද? ඔවුන් දෙන්න උත්සාහ කරන්නේ කොමන පණිවිඩයක්ද? සමහර විට ඔවුන්ගේ පණිවිඩය ව්‍යාජ වුණත් සන්නිවේදනයේ ඔවුන් දක්ෂ නම් ජනතාව ඒවට රැවටෙනවා. ඔබත් රැවටිලා ඇති, මාත් රැවටිලා ඇති, අදත් රැවටෙනවා.
සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට මිනිසා
සැප්තැම්බර් 26 වෙනිදා ශ්‍රී ලංකාවේ සිව්වැනි අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කෙරුණේ 1959 සැප්තැම්බර් 26 වෙනිදා. ඒ කියන්නේ අදට හරියටම අවුරුදු 59කට පෙර. ඒ මහතාගේම ඇමති මණ්ඩලයේ සිටි ඇමතිවරියක් ඇතුළු කීප දෙනෙකුගේ කුමන්ත්‍රණයකින් බණ්ඩාරනායක මහතා ඝාතනය කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී වෙන්ව ගිය SWRD බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කර 1956 අගමැති වුණ හැටි ඔබ දන්නවා ඇති, අහලා ඇති. මොකක්ද ආස්කම? කතාව, සන්නිවේදනය. ඒ සාර්ථක චතුර කතිකත්වය නිසාම බණ්ඩාරනායක මහතා ආසියාවේ රිදී සීනුව ලෙස ප්‍රකටව සිටියා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ උත්සවයේදී බණ්ඩාරනායක අගමැතිවරයා කළ කතාවේ කොටසක් අප දැන් ඉදිරිපත් කරන්නේ මුලදී සිංහල හරිහැටියට කතා කරන්නට පවා නොහැකිව සිටි ඔහු ඉතා ඉක්මනින් චතුර ලෙස භාෂාව හසුරුවන්නට නැත්නම් සන්නිවේදනය කරන්නට සමත් වූ ආකාරය පෙන්වන්නටයි.
දැන් මම සලකන්නේ නැහැ පරණි දෙයක් නිසා විශේෂයෙන් කිසි කාරණාවක මතයකවත් තිබෙනවායි කියලා. එසේම මම සලකන්නේ නැහැ පරණි දෙයක් නිසා කිසි දෙයක් ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. දැන් විද්‍යාලංකාර පිරිවෙනනවා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය. මේක තේරුම කුමක්? වචනයක වෙනස්කමක් පමණක්? පිරිවෙන කියන වචනේ විශ්වවිද්‍යාලය හරවා ගැනීම පමණක් ඊට වඩා විශේෂයක් නැද්ද? මේ වෙනස් විශේෂයක් තිබෙනවා. මක් නිසාද? මේ විශ්වවිද්‍යාලයට විද්‍යෝදය විශ්වවිද්‍යාලය වගේම ඉඩක් තිබෙනවා. දැන් අර මම කියපු අත්තිවාරම සත්‍යමත් ලෙස සෑදීමට විශේෂ සේවයක්
අප කාටත් භාෂාමය දැනුම අවශ්‍යයි. නමුත් වඩාත් වැදගත් වන්නේ ඒ දැනුම ප්‍රායෝගික ලෝකයේදී හසුරුවන ආකාරය පිළිබඳ දැනුමයි. ඔබ වචන භාවිතා කරන ආකාරයෙන්, වචනවලට ඔබ දෙන ස්වරයෙන්, හඬ උස්පහත් කරන ආකාරයෙන්, කොටින්ම ඔබ සන්නිවේදනය කරන ආකාරයෙන් ඔබට හැකි කෙනෙකුව සදාකාලික මිතුරෙකු ලෙස දිනා ගන්න හෝ සදාකාලික සතුරෙකු කරගන්න. අප හිතමු ඔබ යවන ඊමේල් පණිවුඩයක මෙහෙම තිබුණා කියලා. මේ රැස්වීමට ඔබ පැමිණිය යුතුමයි. මේක දැක්කාම ඔබ යනවා දේ රැස්වීමට. සමහර විට ඔබට හිතේ මේ මිනිහා කවුද මට එහෙම නියෝග කරන්න කියලා. අප කිව්වොත් ඔබ මේ රැස්වීමට පැමිණිය යුතුමයි. ඔබේ වටිනා උපදෙස් අපට හැමදාම ඉදිරි ගමනට උදව් වුණා. දැන් නම් ඔබ ඒ රැස්වීමට යනවාමයි නේද? ඒ වගේම තමයි දුරකථනය. ඔබේ දුරකථන පණිවිඩය අවසන් වුණාම අනික් පැත්තේ ඉන්න තැනැත්තා හිතනවා නම් හොඳ ප්‍රයෝජනවත් සාකච්ඡාවක් කළා කියලා ඔබ සාර්ථකයි. ඒ වගේම මේ තැනැත්තා හිතනවා නම් අයියෝ කාලේ නාස්ති කළා මේ වැඩක් නැති පල්ලැහැලි වලට කන් දීලා කියලා ඔබ අසාර්ථකයි. ඇයි? සමහරු ඉන්නවා මාතෘකාව කතා කරලා ඉවර වුණත් ටෙලිෆෝන් එක බිම තියන්නේ නැති. අද පටන් පුංචි අධ්‍යයනයක් කරලා බලන්න. ඕනෑම ලිපියක් සැලකිය යුත්තේ ලිපිය යවන්නා සහ ලබන්නා අතර පෞද්ගලික සම්බන්ධතාවයක් ගොඩනගෙන මාධ්‍යයක් හැටියටයි. ඒ ලිපියේ වචනවලින් කියවෙන දේ වගේම වචනෙන් නොකියවෙන දේ රසක් ඇතුළත් වෙන බව ඔබට කල්පනා වෙනවද? රීඩ් බිට්වීන් ලයින්ස් කියන කියමන ඔබ අහලෙත්. අන්නේ ඉරි අතර තියෙන ටික තමයි වචනෙන් කියවෙන්නේ නැත්තේ. නමුත් එයත් ලිපියේ කොටසක්, පණිවිඩයේ කොටසක්. ඔබේ පරිත්‍යාගයේ අපවිත ලැබුණු බව කාරණිකව දන්වමි. කියනවටද ඔබ කැමති? නැත්නම් ඔබේ පරිත්‍යාගයේ මේ දුෂ්කර මොහොතේ අපට බලවත් අසැසිල්ලක් විය. ඒ ගැන අපේ හදපිරි ස්තුතිය පිළිගනු මැනවි. අන්න එහෙම කියනවටද කැමති? හිතලා බලන්න. දෙවෙනි වැකියෙන් අඟවන ලෙන්ගතුකම පළමුවෙනි වැකිය නැහැ නේද? හැබැයි ඒ ලෙන්ගතුකම වචනවල ලියවි නැහැ. ඒක තියෙන්නේ ඉරි අතර. රීඩ් බිට්වීන් ලයින්ස් කියන්නේ ඒකයි. කල්පනා කරලා බලන්න ඔබට ලැබෙන ඕනෑම ලිපියක් ඔබ එකවරටම දෙපාරක් කියවනවා. මොකක්ද ඒ කතාවේ තේරුම? ඔබ ලිපියේ වචන කියවනවා, කියවලා අදහස හිතට ගන්නවා. ඒ කියවීමට සමගාමීව ඒ සමගම ඔබ ඉරි අතරත් කියවනවා. ලිපිය කියවා ඉවර වුණාම ඔබට හැඟෙනවා නම් මේක නම් තරහින් ලියපු එකක්, මේක නම් කලකිරීමෙන් ලියපු එකක්, නැත්නම් මේ ලිපිය ලෙන්ගතුකමින් ලියු එකක් කියලා. අන්න ඒ හැඟීම තියෙන්නේ වචනවල නෙවෙයි, ඉරි අතර. සාර්ථක ලිපියක් නම් ඉරි අතරත් යමක් තියෙන්න ඕනේ.
ශිලාලිපියක් වගේ දිවෙනි පැතිස් රජ දවසේ ශිලාලිපියක් වගේ ශිලාලිපියක් වගේ අව්වැසි වතුරින් පීඩිත වී තැනින් තැන අකුරු මැකී අව්වැසි වතුරින් පීඩිත වී බිඳී තැනින් තැන අකුරු මැකී කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ ඔබේ ආදරේ දිවෙනි පැතිස් රජ දවසේ ශිලාලිපියක් වගේ ශිලාලිපියක් වගේ වදුරේ අසරණ වී සියවස් ගණනක් නටබුන් වී මාවන වදුරේ අසරණ වී සියවස් ගණනක් නටබුන් වී ඉස්පිලිපා පිළිනේ බෙදුණු වදන් වැකිනේ පිලිපා පිලිනේ බෙදුණු වදන් වැකිනේ ඔබේ ආදරේ දිවෙනි පැතිස් රජ දවසේ ශිලාලිපියක් වගේ ශිලාලිපියක් වගේ ඔබේ
නවසීලන්තයේ රැකියාවක් කරන ඔබ කවුරුත් දන්නවා සීවී නැත්නම් ජීවදත්ත විස්තරය තමයි රැකියාවක් ලබා ගැනීමේ වැදගත්ම ලියවිල්ල කියලා. කිසියම් ආයතනයක් ඔබව සම්මුඛ පරීක්ෂණයකට කැඳවනවාද නැද්ද යන්න තීරණය කරන්නේ මේ ලියවිල්ල මත. ඒ නිසාම සීවී ලිවීම වෘත්තීය කොටගත් පුද්ගලයන් ආයතන වීවී තිබෙන බව ඔබ දන්නවා නේද? ඇයි ඒ? සුසුකම් සනාථ කිරීමට පෙර කිසියම් ආයතන ප්‍රධානියකු තුළ ඔබ කවුද යන්න ගැන අදහසක් ඇති කරන මූලිකම ලියවිල්ල මෙය නිසා. අනෙකුත් සහතිකවලට වඩා මෙය වැදගත් වන නිසා. කිසියම් සේවා යෝජකයෙකුට ඉල්ලුම් පත්‍රයක් යවන විට අපි එකම සීවී එක ඉදිරිපත් කරන්නේ නැහැ නේද? ඒ රැකියාවට ගැලපෙන ආකාරයට අපි සීවී එක වෙනස් කරනව නේද? ඇයි ඒ? අපේ අරමුණ ඒ සීවී එක බලන තැනැත්තාට පණිවිඩයක් දෙන්න මම තමයි මේ තනතුරට සුදුසුදම පුද්ගලයා කියලා. අපි ලියන ඕනෑම ලියවිල්ලක් ඒ ලියවිල්ල යැවීමෙන් ඉටු කරගන්න අදහස් කරන දේ අනුව ලියවෙන්න ඕනි. අපි හිතමු බැංකුවකට ලිපියක් ලියනවා කියලා දේපල ණයවාරික අයකිරීම 6 මාසයකට අත්හිටුවන්න ගිල්ලලා ඒ අරමුණ ඉටු කරගන්න ගැළපෙන දේ විනා අපේ ජීවන වියදම ගැන හෝ රටේ ආර්ථික ප්‍රශ්න නිසා ණය ගෙවීමේ ප්‍රශ්න තිබෙන බව හෝ බැංකුවෙන් ගනුදෙනුකරුවන් ගසා කන බව වැනි කරුණු එහෙම නැත්නම් හිතේ තිබෙන කෝපය පිටිකිරීමේ වචන මේ ලිපියේ ඇතුළත් කළොත් ප්‍රතිඵලය කුමක් වේවිද කියා ඔබට සිතාගත හැකි. එවැනි ලිපියක ලිවිය යුත්තේ තාවකාලික දුෂ්කරතාවයක් නිසා ණයවාරික අය කිරීම අත්හිටුවන ලෙස ඉල්ලුම් කළත් ඔබ හොඳ ආර්ථික ශක්තියක් ඇත්තක බව පෙනෙන කරුණුයි. බැංකුවේ විශ්වාසය රැකගත හැකි අන්දමේ කරුණුයි. දුක් ගැනවිලි ලිව්වොත් බැංකුව බය වෙනවා. ඔවුන් දේපල ආපසු අත්පත් කර ගැනීමට පවා කල්පනා කරන්න පුළුවන්. ලංකාවේ ඉහළම ධනවතා කවුද කියලා ඔබ දන්නවද? ඒ තමයි ධම්මික පෙරේරා. ඔහුගේ වත්කම රුපියල් මිලියන 88,000ක් බව ගණන් බලා තිබෙනවා. ඔහු ලිපි ලිවීම ගැන කියන මේ කතාව අහලා බලන්න.
Whenever I explain complex issues, I simplify the problem so that even a 6 years old can easily understand. සමහරක් අය මම දැකලා තියෙනවා මොන හරි ප්‍රශ්නයක් explain කරන්න හදනකොට මේක වැල් වටාරම් කියන මට හොඳටම එක්සැම්පල් එක මම ආන්ඩ්‍රි වැඩ කරනකොට සමහරක් අය මට ලියුම් එවන පිටු ගාන මම මොන හරි ප්‍රශ්නයක් පිටු තුනක් දැක්ක ගමන්ම ඩස්ට්බින් එකට දානවා. ඒක තමයි මගේ එක මගෙන් මම දන්නවා මේ මිනිස්සයා මේක දන්නේ නැහැ කියලා. මොකද පිටු තුනකින් කියන්න දේවල් නැහැ. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පේලි දෙකකින් කියන්න බැරි නම් මං හිතන්නේ එයා ප්‍රශ්නේ දන්නේ නැහැ. මම හිතන්නේ ගොඩක් හරියට වෙලා තියෙන්නේ රජයේ වැඩ කරගන්න ගියාම ස්පෙෂලි මේ පිටු ගණන් ලියුම් ලියලා ඔක්කොම කරාම උත්තර දෙන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු උත්තර දෙන්න බයයි. පිටු තුනක් ඇතුලේ මොනා තියනද කියලා කවුද දන්නේ? ඉතින් ඒක හින්දා මේකේ එකම දේ තමයි තමන් හාෆ් ෂීට් එකකින් කාලකට වඩා මොන හරි ලියුමක් ලියනවා නම් පොඩක් ආයෙ අරන් බලන්න මම මේ මොකටද මෙච්චර ලියන්නේ කියලා. මොකද එකක් තමන්ගේ ටයිම් එක ඉවර කරගන්නවා. ඉතින් මම දැකලා තියෙන මම නම් සාමාන්‍යයෙන් මැක්සිමම් පේරි දෙකයි නැත්නම් තුනයි. ඔතනින් එහාට මම ලියලම නැහැ. දැනුත් එහෙමයි. මොකද ඒක හින්දා මට එක දෙයක් කියන්න පුළුවන්. මොකද කමියුනිකේට් කරගන්න බැරි නම් ඒක මං හිතන්නේ ඒක තමයි ඊළඟ තියෙන බාධාව තමන්ට ඉදිරියට යන්න. හැම එකක්ම වයිෆ් එක්ක වුණත් කතා කරනකොට ඒක හරියට කියලා සෝට් අවුට් කරගන්න නැතුව වල් වටාරම් කියලා දවස් පහක් විතර යනකොට වයිෆ් හරි හස්බන්ඩ් හරි අර පැත්තෙන් බලනවා මොකද්ද මේ මොනසේ කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඇයි වටේ කියනවා. මං දැකලා දින ඒ වගේ අය. සාමාන්‍යයෙන් මං ඒ වගේ කියන්න ආපු ගමන් මගේ මීටින් එක විනාඩි 3ක් 5ක් අතරතුර මම නවත්ත ගන්න ඕකෝම හරි කරලා. කියලා බිසි කියලා හරි එළියට යනවා. මොකද මට ඒක ආසම නැහැ අහන්න මේ විදිහට. මොකද මම දන්නවා ඒක අහන්න කිව්වොත් මගේ ඔළුවත් නරක් වෙනවා. ඉතුරු පැය 4-5 වැඩ කරගන්න බැරි වෙනවා කියලා.
ශ්‍රී ලංකාවේ අංක 1 ධනවතා වූ ධම්මික පෙරේරා තමන් ධනවත් වූ ආකාරය ගැන විද්වතුන් හා ඉහළ පෙළේ ව්‍යාපාරිකයින්ගේ සම්මන්ත්‍රණයකදී කළ කතාවක කොටසක් ඒ. අපි කතා කළා සවන් දීම ගැන. සවන් දීම දක්ෂතාවයක්ද? මොකද ඔබ හිතන්නේ? ඔය ඕනතරම් අපි එක එක්කෙනාට කන් දෙන්නේ ඕකට මොනවටද දක්ෂතාවයක් කියලා සමහර විට ඔබට හිතෙයි. ඇත්තෙන්ම සවන් දීම ඉතාම විශිෂ්ට ගණයේ දක්ෂතාවයක්. ඇසීම සහ සවන් දීම කියන්නේ මුළු මනින්ම වෙනස් අංශ දෙකක්. අපට නිරන්තරයෙන්ම ශබ්ද ඇහෙනවා. ඒ කිසිවක් අපි ගණන් ගන්නේ නැහැ. සවන් දෙනවා කියන්නේ අපේ ඕනෑකමින් කන් දෙන එකටයි. ඇහෙනවා කියන්නේ අපේ අවධානය නැතුව සිදුවෙන දෙයක්. සවන් දීම අපේ අවධානය ඇතුව සිදුවෙන දෙයක්. අපි කිසියම් ජනසමූහයක් මැද්දේ ඉන්නවා කියලා හිතන්න. හැම කෙනාම ඔහේ මොන මොනවා හරි කියවනවා. ලොකු ഘോഷාවක් පවතිනවා. නමුත් කවුරු හරි අපට වැදගත් වෙන දෙයක් කියනවා ඇහුනොත් අර සියලුම ශබ්ද පවතිද්දිම අපට පුළුවන් අපට අවශ්‍ය දෙයට කන් දෙන්න. හරියට ගුවන් විදුලි යන්ත්‍රයක් වගේ. එක එක තරංග මාලාවන් ඔස්සේ මොනවා විකාශනය වුණත් අපි අපට අවශ්‍ය දෙයට සවන් දෙන්න දන්නවා. අන්න ඒ වගේ තමයි. සවන් දීම ගැන පුංචි කතාවක් තිබුණා ලෝක ප්‍රකට සමාජ විද්‍යාඥකෝ ඩේල් කානගීගේ How to Win Friends and Influence People නැමැති පොතේ. කානගී වරක් මිත්‍රකුගේ ප්‍රිය සම්භාෂණයකට සහභාගී වුණාලු. ඒ සම්භාෂණයට විවිධ අමුත්තන් පැමිණ සිටි අතර එක මහාචාර්යවරේ කානගී සමග කතාවට වැටුණා. මහාචාර්යවරයා කතා කළ මාතෘකාව කානගී මෙලෝ දෙයක් දන්නා දෙයක් නෙමෙයි. කානගී කළේ කන් දීම පමණයි. ඔහු වරින් වර හූමිටි තිබ්බා. තමන් මහාචාර්යවරයාට කන් දෙන බව පෙන්වන්න සම්භාෂණය අවසන් වී කානගී යන්න ගියා. ඒ මහාචාර්යවරයා අර සම්භාෂණය පැවැත් වූ මිතුරා සමග කානගී ගැන මුව නොසෑහෙන වර්ණාවක් කර තිබෙන බව ඔහුට දැනගන්න ලැබුණා. පසුව ඒ මහාචාර්යවරයා කානගීට ඉතා ප්‍රයෝජනවත් මිතුරෙකු බවට පත් වුණා. මේ අත්දැකීම විස්තර කරලා ඩේල් කානගී ඉස්මතු කරලා පෙන්වන්නේ කුමක්ද? සවන් දීමේ කුසලතාවය ජීවිතේ සාර්ථක කර ගැනීමේදී ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන බවයි. සමහර විට ඔබ අහලා ඇති කියමනක් තියෙනවා, දුක් ගැනවිලි විසඳනකොට ප්‍රශ්නයට සාවධානව කන් දීමෙන්ම ප්‍රශ්නෙන් භාගයක් විසඳෙනවා කියලා. ඇත්තෙන්ම කන්දීම උත්සාහයෙන් ප්‍රගුණ කළ යුතු ශාස්ත්‍රයක්, කලාවක්. ඔබට කටාරින්නවත් ඉඩ නොතියා තමන්ගේ අදහස පමණක් කියා පාමින් දිගටම ඔහේ කියවන මිතුරන් ඔබට හමු වී නැද්ද? එහෙම හමු වී නැත්නම් ඔබ වාසනාවන්තයි. ඒ වගේම ඔබ කාට හරි කතා කරද්දී ඔබට බාධා කරලා මං කියන දේත් පොඩ්ඩක් අහන්න කියපු අය ඔබට හමු වෙලා නැද්ද? විශේෂයෙන්ම ගෘහ ජීවිතයේදී එහෙමත් කියපු කෙනෙක් හමු වී නැත්නම් ඔබ තවත් වාසනාවන්තයි. එහෙනම් ඔබ හොඳ සවන් දෙන්නෙක්, සවන් දීමේ කලාවෙන් ප්‍රයෝජන ගන්නා කෙනෙක්.
ලංකාවේ පළමුවන අගමැති ඩී.එස්. සේනනායක මහතා මීරිගම බෝතලේවලව්වේ ලොක්කා වුණත් හොඳ සිංහල ගැමියෙක්. එතුමා මින්නේරි ජනපදයට ගිහින් හිටන් ගැමියන් අමතා කළ කතාවක් ඔබට ඇහෙන සලස්වන්න ඕනෑමයි කියලා මට හිතුනේ ඔහුගේ ගැමි සිංහලය ගැන ඔබට අදහසක් ඇති කරවන්නයි. හිටන් කියන වචනය මම අවධාරණය කළේ ඇයි කියලා සමහර විට ඔබ දන්නවත් ඇති. ඒක සිංහල කතා කරන කවුරුත් පාවිච්චි කරන වචනයක්.
තමුන්නාසලන මං කියන්න කැමති ඒ උදවිය ලංකා මේ පැත්තට ඇවිදින් හිටම් ඒකන ලැබුණේ මොකද්ද? සේරම එලිකර ගන්නට රුපියල් 30 හිටම් 55ට විතරක් ලැබුණේ. ගයක් හරි ගස්ස ගන්නට ලැබුණේ රුපියල් 85යි. ඒවා සේරම තමුන්ගේ වීරියෙන් ගුණකකා තනිය මාතෘලා ඉදන් ක්‍රියා කරන් තෙදුනා. මාතෘණි මේක ආරම්භ කරපු වෙලාවේදී දැන් නම් තමුන් නාසලා හොඳටම දන්නවා ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් කොයිතරම් උදව් කරනවද කියලා හිටන්. ඒකට මොකද ඒ කාලයේදී ඉංජිනේරු දෙපාර්තමේන්තුවත් විරුද්ධ වෙලා හිටන්. මින්නේරි ගොයිපල් මින්නේරිය තියෙන වැව කිස් කරලා හිටන්. අවුරුදු දෙකක් මේ මිනිස්සු දුක් විඳින්න ඇති වුණා. මං ඒගොල්ලන්ට හිටන් කිව්වා මෙතෙන්දි අපි ජාති සේවයක් කටයුතු කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මේ උඹලට මේ සේවය වෙන එකට ඉර්ෂ්‍යාවෙන් මේ කටයුතු කරන්නේ කොහොම නමුත් මා එක්ක හිටින් ඉట్లా හිටන් මේක කටයුතු කරලා හිටන් කරුවොත් මේක අපි ජාතියට සේවයක් කරන එකයි කියලා හිටන් කියපුවාම ඒ සියලු දෙනා කිව්වා බඩිකින්නේවත් ඉඳලා හිටන් අපි කටයුතු කරනවායි කියලා හිටන්. ඒක නිසා මේ දැන් ඉන්න රොඩු ටික වෙන්න පුළුවනි ශරීරය දිහා බැලුවොත් ඒකට මොකද ජාතික වීරයෝ ජාතියෙන් නගවපු ආර්ථික තත්ත්වයේ දිනු කරන් තියදුනෝ සමුන්නාසලා කවුරුත් මෙතන සැප ඉන්න වෙලාවේදී මල් පූජා කරන් සෑහෙනවා ඒගොල්ලන්න මතක් කරගෙන මේ තරම් සේවයක් කරුවයි කියලා හිතර අරගෙන ඒ වෙලාවේදී කිව්වේ නෑ කොයි වෙලාවදවත් මං ආ වෙලාවකට මේක ඕනෑ කියපුවාම මෙහෙම කරමු කියපුවාම ලෑස්ති වෙන කරන්තෝ කියලා හිතන් ඒ වෙලාවේදී මං මෙතෙන්දි මෑද හිටන් හම්බ වෙන අවුදවිය කියන්නේ නෑ මට මගේ බට මේක ඕනෑ අරක ඕනෑ කියලා හිතන් ඒගොල්ල කියන්නේ මොකද්ද අපෙන් මොනවද ජාති සේවයට ඕනෑ තමුන්නාසලා කල්පනා කරලා බලන්ට ඒ වෙලාවේදී ඒ මහත්තුරුන්ට විතරක් නෙවෙයි වෙන කතිය මේ කටයුතු කරන මටවත් මං ඇමති කෙනෙක් වුණාට මොකද වෙන කතිය මට මෙතෙන්ට ආවම ඉන්ටර්සිටි බංගලාවෙනුත් තානම් කොල්ලට මාව එලෙව්වා. මාතෘණි තමුන්නාසල හිතර ගන්න ඕන අපේ ජාතියේ විදහසනම් ලැබිලා තියෙන්නේ අපේ තත්ත්වයේ බොහොම අපේ ආසාවට වැඩිය අඩුයි. ඒකට මොකද මේ රට සංස්කෘතික රටක්. අපේ ඉන්න මනුෂ්‍යය වාසනාවන්ත ගුණවන්ත වීරියවන්ත උදවිය අවුරුදු 400 ගානක් අපේ උරුමෙන තුලා තිබුණාට මොකද අපේ උරුමේ ආයත් ලැබිලා තියෙන නිසා ඒ උරුමේ සම්පූර්ණ ප්‍රයෝජනය ගන්නට නම් තමුන්නාසලා සියලු දෙනාගේ වීරියෙන් මේ තරම් ප්‍රයෝජනයක් ඇතුණයි කියලා හිතන් පිතා ගන්නවා නම් තමුන්නාසලා මං ඉල්ලන්නේ තමුන්නාසලා කල්පනා කරන්ට පුජ්‍යලික වශයෙන් නෙවෙයි මා සමග අපි සමග මේ සියලු දෙනාම එක්ක වෙලා හිටම් අපේ ජාතිය නගන්ට සියලු වැඩවලටම යෙදලා හිටම් ක්‍රියා කරමු කියලා හිටම් බගාපත්ව තමුන්නාසලා මං ඉල්ලන්ට මේ බලාපොරොත්තු වෙන්නේ.
ඩී.ඒ. සේනනායක මහතාගේ මේ ගැමි සිංහල උච්චාරණයට හිටන් උපහාසයෙන් හිනා වෙන අය ඉන්නවා. මට නම් මේ අවුරුදු 70ක් පැරණි කතාව ගීතයක් වගේ මිහිරි. බලන්න ඔහු තමනුත් ගැමියන්ගෙන්ම කෙනෙකු බව මින්නේරි ගැමියන්ට පසක් වෙන ආකාරයට සන්නිවේදනය කරන හැටි. අද මෙවැනි ගැමි උච්චාරණයන්ට උපහාසයෙන් හිනා වෙන නැත්නම් අපහාසයෙන් හිනා වෙන අය එක්ක සිංහල ගැමිය නඳුරන්නේ නැහැ. නැත්නම් ගමේ සිංහල දන්නේ නැහැ. මමත් මේ කතාවට හිනා වෙනවා. හැබැයි ඒ හිනා වෙන්නේ උපහාසයෙන්වත් අපහාසයෙන්වත් නෙමෙයි. මේ සිංහල ගැමියා අපේ රටේ පළමු වෙන අගමැති වෙලා හිටන් මින්නේරියේ ගැමියන් නමතා ගැමිවහරින් කරන කතාවේ අපූර්වත්වය නිසා ඉන් ජනිත වන චිත්තානන්දය නිසා ඔබ සමහර විට අහලා ඇති මගතොටේදී කෙනෙක් මුණ ගැහුනහම කොහොමද පවුල එහෙම හොඳින් ඉන්නව ඇති නේද කියලා ගමේ අය අහනවා. ඒ ගමේ භාෂාව මේ පවුල කිව්වේ භාර්යාවට. ඒකට සමහරු පිළිතුරු දෙනවා පවුල පන්සලට බාර දුන්නානේ භාර්යාව පන්සලට බාර දෙන්නේ ඇයි. ඔබත් සමහර විට පවුල පන්සලට බාර දීපු අවස්ථා ඇති. මහාචාර්ය ජේ.බී. දිසානායක ශූරීන්ගෙන් මේ ගැන එක්තරා වැඩසටහනකදී ප්‍රශ්න කළා. ජේ.බී. ශූරීන් කිව්වා පවුල පන්සලට බාර දෙන්නේ නැත්නම් වෙන කාට දෙන්නද? කවුද මේ පවුල? පවුල කියන්නේ පාංශුකූලය. මරණයකදී හාමුදුරන්ට පිළිගන්නන මතක වස්ත්‍රය. ඉතින් පවුල පන්සලට බාර දෙන්නේ නැත්නම් වෙන කාට දෙන්නද? ඔන්න ඔහොමයි අපේ ගමේ සිංහල. ටයිකෝඩ් දැම්ම වුණත් අපේ පළමුවන අගමැති ඩී.එස්. සිරණායක මහතා අපූර්ව සිංහල ගැමියෙක්. අද වේදිකාවල් බෙරිහන් දෙන ටයිකෝඩ් දාන ඇතැම් පුද්ගලයන්ගේ කතාවලට කන් දීලා හිටන් මේ අව්‍යාජ ගැමියාගේ කතාවට කන් දුන්නාම ඔබේ මුවකට නිසකවම දයාන්විත සිනහාවක් නැගෙන ඇති නේද අයිබෝ?
අයට නොතේරෙන්න නුවරක යන්න සිතාදියේ පෝච්චි බස් වලට නගින්න උගුරට දුක දැනින්නේ නෑ සිංදු කියන්නම් දළුරලන්න යන්න එපා අම්මේ වඳින්නම් අම්මා ගෙදර ඉන්නකො මං පාසියේ වන්නම් ආවම ගිටාරේ සද්දෙන්නේ නෑ ඒ කාලෙට කවි කියනවා පාටු වෙන්නේ නෑ නයිට් ගන්න පහල කඩින් මාමා බනින්නේ පුතා එනවා ලබන මාසෙ දුකක් දෙන්නේ නෑ ගමේ අයට නොතේරෙන්න නුවරට යන්න සිතාදියේ කෝච්චි බස් වලට නගින්න දුක දැනින්නේ නෑ සින්දු කියන්නම් දළුරලන්න යන්න එපා අම්මේ වඳින්නම් අම්මා ගෙදර ඉන්නකො මං පාසියේ වන්නම් නොතේරෙන්න නුවරට යන්න සිතාදියේ කෝච්චි බස් වලට නගින්න උගුරට දුක දැනින්නේ නෑ සින්දු කියන්නම් දළුරලන්න යන්න එපා අම්මේ වඳින්නම් අම්මා ගෙදර ඉන්නකො මං කාසියේ වන්නම් අම්මා ගෙදර ඉන්නකො මං කාසියේ වන්නම්
අපි යමක් තේරුම් ගන්නෙ කොහොමද? අපේ කනට ඇහෙන දෙයක්, අපි කියවන දෙයක්, දකින දෙයක්, කොටිම්ම පංචේන්ද්‍රියයන්ගෙන් අපේ මනසට ඇතුළු වන ඕනම දෙයක් කොහොමද අපි තේරුම් ගන්නේ? හොඳයි, සරල නිදර්ශනක් ගනිමු. අපට ඇසුන කිසියම් වචනයක තේරුම දන්නේ නැත්නම්, ඒ වචනය අපි කලින් දැන සිටියේ නැත්නම්, ඒ වචනය ඇසීමෙන් දැකීමෙන් අපට කිසිම හැඟීමක් සංවේදනයක් ඇති වෙන්නේ නැහැ. අපි ඒ වචනේ තේරුම ශබ්දකෝෂයෙන් හෝ වෙනත් ක්‍රමයකින් දැනගත්තට පස්සේ එය අපේ අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඊට පෙර අපේ මොළයෙන් අර්ථ නිරූපණය කරලා නැති දෙයක්, අපේ අත්දැකීමට හසු වී නැති දෙයක් අපේ අත්දැකීමක් බවට පත් කරගන්නවා. අන්න එතකොටයි අපට ඒ දේ තේරෙන්නේ. දැන් බලන්න, මගතොට යන විට ඔබට කවුරු හරි මුණ ගැහෙනවා. කවදාවත් දැකලා නැති කෙනෙක් නම් අපට කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. කවදා හෝ ඒ තැනත් ඊට පෙර දැකලා තියෙනවා නම්, ඒ කියන්නේ අපේ අත්දැකීමක් බවට පත් වෙලා තියෙනවනම්, එහෙනම් අපිට තේරුම් ගන්නවා ඒ කවුද කියලා. අපි ඒ තැනත්තම හඳුනා ගන්නවා. ජීවිතේ හැම දෙයක් ගැනම මේක සත්‍යයක්. ඕනෑම දෙයක් කවදා හෝ අපේ අත්දැකීමක් බවට පත් වෙලා නැත්නම් අපි ඒ දේ මොකද්ද කියලා කේ තේරුම් ගන්නේ නැහැ. මොකද්ද අත්දැකීම කියන්නේ? කවුද කිව්වා වගේ අත්දැකීම කියන්නේ එකම වැරද්ද දෙපාරක් නොකරන්න අපට කියා දෙන ගුරුවරයා. එහෙනම් ඉතින් ඕනතරම් ඉන්නේ අත්දැකීම් කෙලවරක් නැතුව තිබිලත් රෑ වැටෙන වලේ දවලුතු වැටෙන අය. අර ළමයින්ගේ කතාවක තියෙන එක ළමයි අනිකාට බැනවදින උඹ ඔරන් උටන් කෙනෙක් කියලා. දෙනින් ළමයා එක ගණන් ගන්නවත් නැහැ. දවසක් ඒ ළමයා දෙමව්පියනුත් එක්ක සත්තු අත්තට යනවා. ඊට පහුවදා පාසල් යන ඒ ළමයා කෙලින්ම අර Tamanට ඔරන් උටන් කියලා බැනපු ළමයාව මුණ ගැහිලා ඔහුට පහර දෙනවා. ඒ ළමයා පුදුම වෙලා අහනවා, ඇයි උඹ මට ගහන්නේ කියලා. අනික් ළමයා පිළිතුරු දෙනවා, උඹ මට එදා ඔරන් උටන් කියලා කිව්වටයි ගැහුවේ කියලා. එහෙනම් මං ඒක කියපුවාමයි ගැහුවේ නැත්තේ කියලා අනිත් ළමයා අහනවා. මං ඔරන් උටන් කියන්නේ කොහොමද කියලා දැනගත්තේ ඊයේ තාත්තලත් එක්ක සත්තු අතර ගියාට පස්සේයි. ඒ ළමයා ඔරන් උටන් දැකලා ඒක තමන්ගේ අත්දැකීම බවට පත් වුණාට පස්සේයි ඔරන් උටන් කියන්නේ කවුද කියලා තේරුම් ගත්තේ. ඒ නිසා තමයි තමන් ඔය ඔරන් උටන්ට උපමා කළ ළමයාට පහර දුන්නේ. අත්දැකීම කියන්නේ ඔන්න ඔය දෙයටයි. තමන්ගේ දැකීම් ඇසීම් දැනීම් වැටහීම් විඳීම් ආදිය මනස් ගබඩාවට ඇතුළු කරගත්තාම අන්න ඒ දෙයට තමයි අත්දැකීම් කියන්නේ. මෙතනදී සැලකිය යුතු වැදගත්ම දේ තමයි මේ ලෝකයේ සෑම පුද්ගලයෙක්ම තමන්ට ඇහෙන දකින විඳින දැනෙන හැම දෙයක්ම තම තමාගේ අත්දැකීම් අනුව අර්ථ නිරූපණය කරන බව. ඒ නිසා එකම සිද්ධිය පුද්ගලයන් දෙන්නේ දෙවිධයකට අර්ථ නිරූපණය කරලා දෙවිධයකට තේරුම් ගන්නවා. ඔබ අහලා ඇති බෙදුණු නඩු තීන්දුව ගැන. ඒ කියන්නේ කිසියම් නඩුවක් අහලා විනිශ්චයකාරවරු කීප දෙනෙක් අහන නඩුවක එක විනිශ්චයකාරයෙක් එක විදිහකටත් තවත් විනිශ්චයකාරයෙක් තව විදිහකටත් තීන්දුව දෙනවා. එකම සාක්ෂිවලට එකම විදිහට එකම උසාවිය වාඩි වෙලා එකම සුදුසුකම් ඇති විනිශ්චයකාරවරුන් අතරින් එක්කෙනෙක් එක විදිහකටත් තව කෙනෙක් ඊට ප්‍රතිවිරුද්ධවත් තීන්දුව දෙනවා. කොහොමද එහෙම මිනිසුරුගෙන් මිනිසුරට එකම නඩුවේ තීන්දුව වෙනස් වෙන්නේ? නීති එකයිනේ. නීතියේ අර්ථය වෙනස් නැහැනේ. නමුත් මිනිසුරන්ගේ අත්දැකීම් වෙනස්. ඒ නිසා එක එක විනිසුරුවරයා නඩුවේ සිද්ධීන් වෙනස් විදිහටයි නීතිය තුළින් දකින්නේ. වෙනස් විදිහටයි අර්ථ නිරූපණය කරන්නේ. අන්න ඒ නිසයි බෙදුණු නඩු තීන්දුව ඇති වෙන්නේ. මේ විදිහට ලෝකය අහලා දැකලා විඳලා අත්දැකීම් බහුලව තියෙන කෙනෙකුට තමයි අපි කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන තියෙන තැනත් එක්ක කියලා. එවැනි අය චාටුවටවත් පද පෙරලිවලටවත් ලේසියෙන් රැවටෙන්නේ නැහැ.
தாதிம்பர தக்கதிம்பர தாதிவரே தக்கதிவர டிண்டினி கோ டிண்டினி கோ மெங்கீரி டினி கோ.
ඉතින් හිතවතුනි අපට වෙන් වී ඇති කාලය ටිකෙන් ටික ගෙවිගෙන යනවා. අද අපි උත්සාහ කළේ එදිනදා ජීවිතයේදී අපි අදහස් හුවමාරු කර ගැනීමේදී අපට ප්‍රයෝජනවත් වන සන්නිවේදන කුසලතාවයන් ගැන ඔබට හිතන්න යමක් ඉදිරිපත් කරන්නයි. මුලිනුත් කිව්වා වගේ අපි සන්නිවේදනයේදී වචනයෙන් පණිවිඩ දෙන්නේ 107ක් පමණයි. 123ක් ස්වරය, රිද්මය, හඬ අඩුවැඩි කිරීම, ස්වරමාණය වැනි ගුණාංග වලින් ප්‍රකාශ වෙනවා. ඉතිරි 170ම බොඩි ලැන්ග්වේජ්. අපි කතා කරනකොට ඔය අංග තුනෙන්ම එකම පණිවිඩය දෙන්න අපට හැකිනම් ඒක තමයි මේ ලෝකයේ ප්‍රබලතම සන්නිවේදනය. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද ජන්මභූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළේ උපාලි ගුණසේකර. කථනයෙන් සහාය වූමා චන්ද්‍රා ගුණසේකර. ආයුබෝවන්. ඔබට සුබදායි රාත්‍රියක්.
මේ ඩිංගත් තාකෝකෝ, ඔය ඩිංගත් තෝකාකෝ, තම් දන තම් දාන තානේනා, මනර දිලේ
බිනර මාලේ,
බැද තුරම
තුඩ නෑරම,
ගං රෝණියා
රොන්ගනියා,
தாதிம்பர தக்கதிம்பர தாதிவரே தக்கதிவரே டிண்டினி கோ டிண்டினி கோ மெங்கிரி டினி கோ டிங்கிரி மெனி கோ மே டிங்கத் தோக்கா கோ ஒய டிங்கத் தோக்கா கோ தம் தன தம் දානතානිනා.